ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, අපි අද විද්‍යාව පාඩමෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ දරු දැරියන් සමගයි. 11 ශ්‍රේණියේ විද්‍යා විෂය නිර්දේශය තුළ ඔබට හමු වෙන ඉතා වැදගත් ඒ වගේම සුවිශේෂී විෂය ඒකකයක් ගැනයි අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි ඉලෙක්ට්‍රෝන විද්‍යාව කියන ඒකකය. දැන් ඔබ අතට පත් වෙලා ඇති ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් ලබා දීලා තියෙන පුවත්පත. ඌව දීප පුවත්පතේ අවසාන පිටුවට කලින් පිටුවේ ඔබට දකින්න පුළුවන් ඉලෙක්ට්‍රෝන විද්‍යාව හා සම්බන්ධ ඒක කොටසක් අන්තර්ගත කරලා තියෙනවා. එතකොට අපි ඒ පුවත්පත් ලිපියත් ඒ වගේම පෙළ පොතේ තියෙන කොටසුත් අපි උදව් කරගෙන මේ පාඩමට සූදානම් වෙමු. ඉලෙක්ට්‍රෝන විද්‍යාව ගැන සාකච්ඡා කරන්න ප්‍රථමයෙන් අපිට තියෙනවා මේ විද්‍යුතය පිළිබඳව කරුණු කීපයක් මතක් කරගන්න. දැන් ඔබ දන්නවද විද්‍යුත් ධාරාවක් කියන්නේ කුමක්ද? ඇත්තෙම විද්‍යුත් ධාරාවක් කියලා කියන්නේ ගලා යන ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයක්. දුවේ පුතේ, ඉලෙක්ට්‍රෝන ප්‍රවාහයක් ගලාගෙන යන නම් ඒ ඉලෙක්ට්‍රෝන නිදහස්ව පැවතිය යුතුයි. විද්‍යුත් සන්නායක ද්‍රව්‍ය තුල එවැනි නිදහස් ඉලෙක්ට්‍රෝන, එහෙමත් නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝන පවතිනවා. එම නිසා සාමාන්‍ය තත්ත්ව යටතේදී මේ විද්‍යුත් සන්නායක තුලින් විද්‍යුතය ගලා යනවා. උදාහරණයක් විදියට යකඩ, ටංස්ටන්, තඹ, රිදී වගේ ලෝහ වර්ග අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම කාබන් කියන මූලද්‍රව්‍ය නිර්මාණයලා තියෙන මේ මිනිරන්වල විද්‍යුතය ගමන් කරනවා. ඒ වගේම දුවේ පුතේ, සමහර ද්‍රව්‍ය තියෙනවා සාමාන්‍ය තත්ත්ව යටදීදී ඒවා තුල නිදහස් ඉලෙක්ට්‍රෝන, එහෙමත් නැත්නම් මුක්ත ඉලෙක්ට්‍රෝන නොපවතින ද්‍රව්‍ය. එවැනි ද්‍රව්‍ය තුලින් විද්‍යුතය ගමන් කරන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට රබර්, ප්ලාස්ටික් වගේ ද්‍රව්‍ය අපිට සලකන්න පුළුවන්. ඒවා තුල නිදහස් ඉලෙක්ට්‍රෝන නොමැති නිසා විද්‍යුතය ගමන් කරන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන විද්‍යාවේදී ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්න තියෙන්නේ අර්ධ සන්නායක පිළිබඳවයි. දැන් අර්ධ සන්නායකයක් කියන වචනේම ඔබට තේරුම පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. අර්ධ සන්නායක කියන්නේ සමහර අවස්ථාවලදී විද්‍යුතය ගමන් කරන, නමුත් සමහර අවස්ථාවලදී විද්‍යුතය ගලා නොයන ද්‍රව්‍ය. ඔබට මෙතනදී අර්ධ සන්නායක වර්ග කරගන්න පුළුවන්. දැන් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි නිසඟ අර්ධ සන්නායක, දෙවැනි වර්ගය තමයි බාහ්‍ය අර්ධ සන්නායක. දැන් ඔය නිසඟ අර්ධ සන්නායක කියලා අපි හඳුන්වන්නේ සාමාන්‍යයෙන් කෙල්වින් බිඳුව වගේ අඩු උෂ්ණත්වයකදී ඒවා තුල නිදහස් ඉලෙක්ට්‍රෝන නැහැ. නිදහස් ඉලෙක්ට්‍රෝන නොමැති නිසා විද්‍යුතය ගමන් කරන්න හැකියාවක් නැහැ. නමුත් තරමක් උෂ්ණත්වය වැඩි කරපුවම, අපි හිතමු කෙල්වින් 300 නැත්නම් කාමර උෂ්ණත්වයට උෂ්ණත්වය වැඩි කරා කියලා, එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන සුළු ප්‍රමාණයක් ඇති වෙනවා. එම නිසා සන්නායක තත්වයට පත් වෙනවා. දැන් ඊළඟට අපි බලමු මේ නිසඟ අර්ධ සන්නායක වලට උදාහරණ මොනවද කියලා. දැන් නිසඟ අර්ධ සන්නායක ද්‍රව්‍ය වලට අපිට උදාහරණ විදිහට සංශුද්ධ තත්වයේ පවතින සිලිකන්, ඒ වගේම ජර්මේනියම් වගේ මූලද්‍රව්‍ය හඳුන්වන්න පුළුවන්. මේ සිලිකන්, ජර්මේනියම් වගේ මූලද්‍රව්‍ය සාමාන්‍ය කාමර උෂ්ණත්වයේදී ස්ඵටික රූපීවයි පවතින්නේ. ස්ඵටික විදිහට, ඒ කියන්නේ ඝන තත්වයේ තමයි පවතින්නේ. ඔබට පැහැදිලිනේ? එතකොට නිසඟ අර්ධ සන්නායක වල තියෙන ලක්ෂණය තමයි ඔය සිලිකන්, ජර්මේනියම් වගේ ද්‍රව්‍ය ඔබට පෙළ පොතේත් මේ රූපසටහනක් බලා ගන්න පුළුවන්. කෙල්වින් බිඳුව වගේ අඩු උෂ්ණත්වයකදී ඒ සිලිකන් පරමාණු සියල්ලක්ම සහසංයුජ බන්ධන වලින් බන්ධනේ වෙලායි තියෙන්නේ. ඒ ඉලෙක්ට්‍රෝන සියල්ලක් මේ සහසංයුජ බන්ධන වලට සහභාගී වෙලා තියෙනවා. ඒක නිසා නිදහසේ පවතින ඉලෙක්ට්‍රෝන එකක්වත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් තරමක් උෂ්ණත්වය වැඩි කළ විට ඒ බන්ධන වලින් ඉලෙක්ට්‍රෝන නිදහස් වෙලා නිදහස් ඉලෙක්ට්‍රෝන ලෙස පවතිනවා. එතකොට ඔබට පැහැදිලි වෙනවා ඇති බන්ධනේ තිබුණු ස්ථානයේ ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුණු නිසා කිසියම් හිස් තැනක් එනවා. ඉලෙක්ට්‍රෝන තිබුණු තැන ඒක ඉවත් වෙලා ගියාට පස්සේ ඉලෙක්ට්‍රෝන තිබුණු තැනට කිසියම් හිස් ස්ථානයක් එනවා. අපි ඒ ප්‍රදේශයේ හඳුන්වනවා කුහරයක් කියලා. එතකොට නිදහස් ඉලෙක්ට්‍රෝන එකක් ඇති වෙනකොට කුහර එකක් ඇති වෙනවා. නිදහස් ඉලෙක්ට්‍රෝන 100ක් ඇති වුණොත් කුහර 100ක් ඇති වෙනවා. එහෙමනම් දුවේ පුතේ මේ නිසංගාර්ධ සන්නායක ද්‍රව්‍යවල නිදහස් ඉලෙක්ට්‍රෝන ගණනත් කුහර ගණනත් සමාන වෙනවා. දැන් අපි බලමු ඊළඟට බාහ්‍ය අර්ධ සන්නායකයක් කියන්නේ මොකද්ද කියලා. මේක ඉතාම වැදගත්. දැන් බාහ්‍ය අර්ධ සන්නායකයක් කියලා කියන්නේ ඔය සිලිකන් ජර්මේනියම් වගේ නිසංග අර්ධ සන්නායක ද්‍රව්‍යවලට වෙනත් අපමූල ද්‍රව්‍යයක් සුළු වශයෙන් මිශ්‍ර කරනවා. අපි මේ ක්‍රියාවලියට කියනවා මාත්‍රණය කරනවා කියලා. ඒ කියන්නේ නිසංග අර්ධ සන්නායක ද්‍රව්‍යවලට වෙනත් අපමූල ද්‍රව්‍යයක් මාත්‍රණය කිරීමෙන් නිර්මාණය කරගන්න අර්ධ සන්නායකවලට අපි කියනවා බාහ්‍ය අර්ධ සන්නායක කියලා. ඇත්තටම දුවේ පුතේ මේ මාත්‍රණය කියලා කියන්නේ නිකම්ම නිකම් මිශ්‍ර කිරීමක් නන් නෙවෙයි. මේක කිසියම් තාක්ෂණික ක්‍රමශිල්පයක්. මෙහිදී කරන්නේ මේ සිලිකන් ස්පටිකයක එහෙමත් නැත්නම් ජර්මේනියම් ස්පටිකයක තියෙන එක පරමාණුවක් ඉවත් කරලා, සිලිකන් හෝ ජර්මේනියම් හෝ එක පරමාණුවක් ඉවත් කරලා ඒ වෙනුවට වෙනත් මූලද්‍රව්‍ය පරමාණුවක් ආදේශ කරනවා. ඒක නිකම් අපිට කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. දැන් අපිට පැහැදිලි මේක කිසියම් තාක්ෂණික ක්‍රමයක් අනුව කරන ක්‍රමශිල්පයක්. මේ බාහ්‍ය අර්ධ සන්නායක නිර්මාණය කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දැන් ඔබ දන්නවා දැන් සිලිකන් ජර්මේනියම් කියලා කියන්නේ ආවර්තිතාව අගුවේ හතරවෙනි කාණ්ඩයට අයිති මූලද්‍රව්‍ය දෙකක්. අපිට පුළුවන් මේ සිලිකන් හෝ ජර්මේනියම් මූලද්‍රව්‍ය ස්පටිකයට තුන්වෙනි කාණ්ඩේ තියෙන කිසියම් මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරන්න. දැන් අපි හිතමුකෝ ඇලුමිනියම් වගේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරා කියලා. දැන් ඇලුමිනියම් තියෙන්නේ ආවර්තිතාව අගුවේ තුන්වෙනි කාණ්ඩේ. එවිට ඔබට පැහැදිලි වෙනවා දැන් සිලිකන් ස්පටිකයේ තියෙනකොට සිලිකන් ස්පටිකයේ සියලුම පරමාණුවල තියෙන ඉලෙක්ට්‍රෝන බන්ධනවලට සහභාගී වෙලා තිබුණා. ඇලුමිනියම් පරමාණුවේ අවසාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන තුනයි. එතකොට වටේට තියෙන සිලිකන් පරමාණු හතරෙන් තුනකට ඉලෙක්ට්‍රෝන ලැබෙනවා සහසංයෝජ බන්ධනය වීම සඳහා. නමුත් ඇලුමිනියම් වල තියෙන ඉලෙක්ට්‍රෝන තුනයි, සිලිකන් වටේට හතර දෙනෙක් ඉන්න හතර පරමාණු හතරක් තියෙන නිසා එක හිස් ස්ථානයක් එනවා. අපි කියන අන්නේ ස්ථානයකට කුහරයක් කියලා. එතකොට මේ නිසංග අර්ධ සන්නායක ද්‍රව්‍යයකට තුන්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් මාත්‍රණය කළ විට කුහර සංඛ්‍යාව වැඩිපුර තියෙන අර්ධ සන්නායක වර්ගයක් නිර්මාණය වෙනවා. දැන් මේ කෙල්වින් බිංදු වගේ උෂ්ණත්වයකදී ඔන්න කුහර එකක් තියෙනවා. අපි එක පරමාණුවක් මාත්‍රණය කරොත් කුහර එකක් තියෙනවා. එතකොට පරමාණු 100ක් මාත්‍රණය කරොත් කුහර 100ක් තියෙනවා. දැන් උෂ්ණත්වය වැඩි කරනකොට තවත් නිදහස් ඉලෙක්ට්‍රෝන ඇති වෙනවා, කුහරත් ඇති වෙනවනේ. නමුත් ඔබ දන්නවා දැන් නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව, දැන් අපි උෂ්ණත්වය වැඩි කරනකොට නිදහස් ඉලෙක්ට්‍රෝන 50ක් ඇති වුණොත් කුහරත් 50ක් තියෙනවා. එතකොට කලින් හැදිච්ච කුහර 100යි ඔක්කොම කුහර 150ක් තියෙනවා. නමුත් නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 50යි. එතකොට ඔබට පැහැදිලි වෙනවා මේ තුන්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරපුවම ඒ අර්ධ සන්නායක ද්‍රව්‍ය තුල කුහර ප්‍රමාණය වැඩි. කුහර ප්‍රමාණය වැඩි බව. මෙවැනි අර්ධ සන්නායක අපි P වර්ගයේ අර්ධ සන්නායක ලෙස හඳුන්වනවා. P වර්ගයේ සිම්පල් අකුරක් P, ඉංග්‍රීසි හොඩි සිම්පල් P අකුර. P වර්ගයේ අර්ධ සන්නායක ලෙස හඳුන්වනවා. එහෙමනම් ඔබට පැහැදිලි p වර්ගයේ අර්ධ සන්නායකයක් අපි හදාගන්නේ. නිසඟ අර්ධ සන්නායක ද්‍රව්‍ය වලට තුන්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් මාත්‍රණය කිරීමෙන්. ඒ වගේම දුවේ පුතේ අපිට පුළුවන් මේ නිසඟ අර්ධ සන්නායක ද්‍රව්‍ය වලට, ඒ කියන්නේ මේ සිලිකන් හෝ ජර්මේනියම් වලට ආවර්තිත වගුවේ පස්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් මාත්‍රණය කරන්න. දැන් ඔබට පැහැදිලි මේ කියන කතාව. සිලිකන් ඉන්නේ හතරවෙනි කාණ්ඩයේ, දැන් තුන්වෙනි කාණ්ඩයේ ඉන්න ඇලුමිනියම් මාත්‍රණය කරොත් p වර්ගයේ අර්ධ සන්නායක හැදෙනවා. ඒ වගේ තමයි පස්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් මාත්‍රණය කරන්න පුළුවන්. දැන් එවිට සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳ පොඩ්ඩක් අවධානය යොමු කරමු. දැන් පස්වෙනි කාණ්ඩයේ පොස්පරස් වගේ මූල ද්‍රව්‍යයක් මාත්‍රණය කළ විට පොස්පරස් වල අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. එතකොට වටේට තියෙන සිලිකන් පරමාණු 4ට ඉලෙක්ට්‍රෝන 4ක් සම්බන්ධ වුණාට පස්සේ පොස්පරස් වලට 1 ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුර තියෙනවා. එතකොට දැන් ඔන්න නිදහස් ඉලෙක්ට්‍රෝනයක් වැඩිපුර තියෙනවා. සාමාන්‍ය කෙල්වින් බිඳුවගේ උෂ්ණත්වයකදී පවා නිදහස් ඉලෙක්ට්‍රෝන තියෙනවා. සන්නායක තත්ත්වයට පත් වෙලායි තියෙන්නේ. නමුත් තවත් උෂ්ණත්වය වැඩි කරන විට තවත් නිදහස් ඉලෙක්ට්‍රෝන ඇති වෙනවා. ඒක නිසා තවදුරටත් සන්නායක තත්ත්වයට පත් වෙනවා. නමුත් n වර්ගයේ අර්ධ සන්නායකවල කුහරවලට වඩා නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි. එහෙමනම් ඔබට දැන් පැහැදිලි අර්ධ සන්නායක වර්ග දෙකක් තිබුණා ප්‍රධාන වශයෙන්ම නිසඟ අර්ධ සන්නායක හා බාහ්‍ය අර්ධ සන්නායක කියලා. මේ බාහ්‍ය අර්ධ සන්නායක නැවත වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන් බව ඔබට දැන් පැහැදිලි වෙනවා. ඒ තමයි අපි මුලින් කතා කරපු p වර්ගයේ අර්ධ සන්නායක, ඒ වගේම අපි මේ දැන් කතා කරපු පස්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් මාත්‍රණය කිරීමෙන් සාදා ගන්න n වර්ගයේ අර්ධ සන්නායක. එහෙමනම් p වර්ගයේ අර්ධ සන්නායක හා n වර්ගයේ අර්ධ සන්නායක ලෙස බාහ්‍ය අර්ධ සන්නායක ප්‍රධාන වර්ග දෙකකට වර්ග කරගන්න පුළුවන්. ඒතර ඔබ මතක තියාගත යුතු ප්‍රධානම කාරණේ තමයි p වර්ගයේ අර්ධ සන්නායක සාදාගන්නේ ආවර්තිතාවගුවේ තුන්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් මාත්‍රණය කළාම ඒවායේ පවතින කුහර ප්‍රමාණය වැඩි. n වර්ගයේ අර්ධ සන්නායකයක් සාදාගන්නේ ආවර්තිතාවගුවේ පස්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් මාත්‍රණය කිරීමෙන් ඒවායේ ඇති නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි. හොඳයි. දුවේ පුතේ, මේ p වර්ගයේ අර්ධ සන්නායක හෝ n වර්ගයේ අර්ධ සන්නායක හෝ තනිව භාවිත කරන්නේ නැහැ. මේවා කිසියම් ආකාරයකට සන්ධි කිරීමෙන් pn සන්ධි නිර්මාණය කරගන්නවා. මේ pn සන්ධි තමයි බොහෝ වෙලාවට ඉලෙක්ට්‍රෝන විද්‍යාවේදී භාවිත වෙන්නේ. PN සන්ධි. ඇත්ත වශයෙන්ම PN සන්ධියක් හදාගන්න එකත් අපිට සාමාන්‍යයෙන් p වර්ගයේ අර්ධ සන්නායකයකුයි n වර්ගයේ අර්ධ සන්නායකයකුයි නිකම්ම සන්ධි කිරීමෙන් මේක නිර්මාණය කරගන්න බෑ. මේකත් කිසියම් තාක්ෂණික ක්‍රමශිල්පයක්. කර්මාන්ත ශාලාවක එහෙම නැත්නම් විද්‍යාගාරයක් තුළදී සිදු කරන සුවිශේෂී වූ තාක්ෂණික ක්‍රියාවලියක්. දැන් ඔබ දන්නවා p වර්ගයේ අර්ධ සන්නායකවල කුහර වැඩිපුර තියෙනවා. n වර්ගයේ අර්ධ සන්නායකවල නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියෙනවා. දැන් අපි p වර්ගයේ අර්ධ සන්නායකයක සහ n වර්ගයේ අර්ධ සන්නායකයක් සන්ධි කළ විට කුමක් සිදුවේද? මෙවැනි අර්ධ සන්නායක ද්‍රව්‍ය දෙකක් සන්ධි කළ විට ඒ සන්ධිය ආසන්නයේම පවතින ඉලෙක්ට්‍රෝන සහ කුහර හුවමාරු වෙලා, එහෙමත් නැත්නම් අපි කියනවා ප්‍රතිසංයෝජනයේ වෙලා කිසියම් ඉලෙක්ට්‍රෝනත් නොමැති කුහරත් නොමැති ස්ථානයක් නැත්නම් ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. දැන් දුවේ පුතේ, අපි මේක මෙහෙම පැහැදිලි කරගමුකෝ. දැන් ওই කුහරයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ධන ආරෝපිත වගේ ස්වභාවයක් කියලා අපි හිතමු. ඇත්තටම ධන ආරෝපණයක් නෙවෙයි, ඉලෙක්ට්‍රෝන කියන්නේ ඍණ ආරෝපණයක් වගේ ස්වභාවයක් තියෙන දෙයක් කියලා අපි හිතමු. දැන් ඔබ දන්නවා ධන සහ ඍණ ආකර්ෂණය වුණාට පස්සේ ධන අංශු ඍණ අංශු ඒක රාශිය වුණාම උදාසීන තත්ත්වයට පත් වෙනවා. ඒ වගේ තමයි මෙතන ඉලෙක්ට්‍රෝන සහ කුහර හුවමාරු වීමෙන් එහෙමත් නැත්නම් ප්‍රතිසංයෝජනේ වීමෙන් ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝනය ගිහිලා කුහරේ වැහෙනවා. ඉලෙක්ට්‍රෝනය ගිහිලා කුහරේ වැහුනම එතන ඉලෙක්ට්‍රෝනත් නැහැ කුහරත් නැහැ. ඒතර ඒ වගේ මේ PN සන්ධිය තුල ඉලෙක්ට්‍රෝන හෝ කුහර හෝ නොමැති ප්‍රදේශයක් නිර්මාණය වෙනවා. මේ සන්ධිකල විගසම මෙන්න මේ ප්‍රදේශය අපි හඳුන්වන්නේ හායිත ප්‍රදේශය කියලා. හායිත ප්‍රදේශය එහෙමත් නැත්නම් හීන ස්තරය කියලා කියනවා. මේ හායිත ප්‍රදේශය නිසා දැන් ඔබ දන්නවා ඉලෙක්ට්‍රෝන හෝ කුහර හෝ තිබිය යුතුයි විදුලිය ගමන් කිරීමට නම්. විදුලි ධාරාවක් ගමන් කිරීමට නම් ඉලෙක්ට්‍රෝන හෝ කුහර හෝ පැවතිය යුතුයි. නමුත් මේ PN සන්ධිය තුල ඉලෙක්ට්‍රෝන හෝ කුහර හෝ නොමැති ප්‍රදේශයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා විදුලිය ගමන් කිරීමට බාධාවක් ඇති වෙනවා. අපි මේ බාධාව හඳුන්වන්නේ විභව බාධකය කියලා. විභව බාධකය කියලා. එතකොට මේ සිලිකන් වගේ ද්‍රව්‍යයකින් තැනු සිලිකන් වලින් තැනු අර්ධ සන්නායකයක් නම් PN සන්ධියක් නම් එවැනි ද්‍රව්‍යවල විභව බාධකයේ වෝල්ට් 0.7ක් පමණ වෙනවා. ඒ කියන්නේ වෝල්ට් 0.7 දක්වා විදුලිය ගමන් කරන්නේ නැහැ. වෝල්ට් 0.7කට වඩා වැඩි විදුලි ධාරාවක් ලබා දුන්නොත් තමයි මේ සන්ධිය හරහා විදුලිය ගමන් කරන්නේ. ඒ වගේම තමයි ජර්මේනියම් වලින් තනූ අර්ධ සන්නායක ද්‍රව්‍යයක් නම් PN සන්ධියක් නම් එහි විභව බාධකගේ වෝල්ට් 0.3ක් පමණ වෙනවා. එහෙමනම් ඔබට දැන් පැහැදිලි වෙනවා මේ PN සන්ධියක් තුල කිසියම් විභව බාධකයක් හටගෙන තියෙනවා විදුලිය ගමන් කිරීමට බාධා කරන. දුවේ පුතේ මේ PN සන්ධි අපි භාවිත කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. අපි ඒ පිළිබඳ අවධානය යොමු කරමු. දැන් ඔබ දන්නවා දැන් මේ අර්ධ සන්නායක තනිව භාවිත කරන්නේ නැහැ වගේම තමයි PN සන්ධි නිර්මාණය කරගන්නවානේ. ඒ වගේම මේ PN සන්ධිත් අපි යොදා ගන්න ආකාර දෙකක් තියෙනවා. දැන් මේ ආකාර දෙක අපි හඳුන්වන්නේ පෙරනැඹුරු කිරීම සහ පසුනැඹුරු කිරීම කියලයි. ওই ක්‍රම දෙකටම අපි භාවිත කරනවා. හොඳයි. දැන් ඔබේ පෙළ පොත හෝ ඔබේ ඌව දීප පුවත්පත හෝ ඔබේ අතේ තියෙනවා නම් මේ පෙරනැඹුරු කිරීම පසුනැඹුරු කිරීම පිළිබඳව හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් මම මේ කියන විශේෂ කරුණුත් එක්කම. හොඳයි. දැන් සාමාන්‍යයෙන් දරුවන්ගේ පිළිගැනීම තමයි ඉලෙක්ට්‍රෝන විද්‍යාව කියන්නේ කිසියම් ධර්මද්දුරට අමාරු විශේෂේත්‍රයක් විදිහට. නමුත් ඇත්තටම මේකේ ලොකු කරුණු රාශියක් නැහැ. එහෙම ගොඩක් අපිට අපහසු වෙන මේකේ ඉතාම සරල කරුණු ටිකක් තියෙන. අපි ඒ පිළිබඳව හොඳ අවධානයක් යොමු කරගත්තනම් අපිට මේකේ තියෙන කරුණු පිළිබඳව උත්තර ලියා ගන්න පුළුවන්. අපි බලමු. දැන් PN සන්ධියක ඔබ දන්නවා දැන් N වර්ගයේ අර්ධ සන්නායකයක වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රෝන P වර්ගයේ අර්ධ සන්නායක කොටසේ වැඩිපුර තියෙන කුහර. අපි හිතමු N වර්ගයේ අර්ධ සන්නායක පැත්තට අපි බාහිරින් බැටරියක ධනාග්‍රයක් සම්බන්ධ කළා කියලා. බැටරියක ධනාග්‍රයක් N වර්ගයේ අර්ධ සන්නායකයේ පැත්තට බැටරියක ධනාග්‍රය සම්බන්ධ කරා, P වර්ගයේ අර්ධ සන්නායකයේ පැත්තට බැටරියේ ඍණාග්‍රය සම්බන්ධ කරා කියලා. සාමාන්‍යයෙන් ওই බැටරියක එහෙමත් නැත්නම් විදුලි කෝෂයක විදුලි ප්‍රභවයක ඍණාග්‍රයෙන් තමයි ඉලෙක්ට්‍රෝන පලවා හරින්නේ. ඉලෙක්ට්‍රෝන පලවා හරින්නේ ඍණාග්‍රයෙන්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන තල්ලු කරලා යවන්නේ ඍණාග්‍රයෙන්. ධනාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන අදිනවා. දැන් ওই විදිහට අපි සම්බන්ධ කරලා තිබ්බොත් එහෙම මේ PN සන්ධිය තුල මේ විභව බාධකය තව තවත් වැඩි වෙනවා. ඒ කියන්නේ හායිත ප්‍රදේශය තවත් විශාල වෙනවා. හායිත ප්‍රදේශය තවත් විශාල වෙලා විදුලිය ගමන් කිරීමට නොහැකි තත්වයක් නිර්මාණය වෙනවා. එහෙමනම් දුවේ පුතේ N වර්ගයේ අර්ධ සන්නායක කොටසට ධනාග්‍රයකුත් P වර්ගයේ අර්ධ සන්නායක කොටසට ඍණාග්‍රයකුත් සම්බන්ධ කළ විට මේ PN සන්ධිය හරහා විදුලිය ගලන්නේ නැහැ. අපි මෙන්න මේ අවස්ථාව හඳුන්වනවා පසු නැඹුරු කරනවා කියලා. එහෙමත් නැත්නම් reverse bias කියලායි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ. පසු නැඹුරු කිරීම. එතකොට n වර්ගයේ අර්ධ සන්නායකයට අපි ධනාග්‍රයක් p වර්ගයේ අර්ධ සන්නායකයේ පැත්තට ඍණාග්‍රයකුත් සම්බන්ධ කරාම අන්න සන්ධිය තුලින් විදුලිය ගලන්නේ නැහැ. අපි මේ අවස්ථාව හඳුන්වන්නේ පසු නැඹුරු කිරීම කියලායි. ද්වේපතේ අපි හිතමු n වර්ගයේ අර්ධ සන්නායක ප්‍රදේශයට බැටරියේ බාහිරින් අපි ධනාග්‍රය සම්බන්ධ කරනවා මේ සමාවෙන්න ඍණාග්‍රය සම්බන්ධ කරනවා p වර්ගයේ අර්ධ සන්නායකයේ පැත්තට අපි ධනාග්‍රය සම්බන්ධ කරනවා දැන් n ට අපි දුන්නේ ඍණ p අග්‍රයට අපි ධනාග්‍රය සම්බන්ධ කරනවා දැන් මෙහෙම අවස්ථාවක් අපි බැලුවොත් එහෙම හායිත ප්‍රදේශයේ තුනී වෙනවා දැන් මොකද හේතුව ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන තල්ලු කරන නිසා n සිට p දක්වා ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමක් ඇති වෙනවා. ඒ කියන්නේ සන්ධිය තුලින් n ප්‍රදේශයේ සිට p ප්‍රදේශයට ඉලෙක්ට්‍රෝන තල්ලු කිරීමක් ඇති වෙනවා. ඒක නිසා හායිත ප්‍රදේශය තව දුරටත් තුනී වෙනවා. හායිත ප්‍රදේශයේ තුනී වෙලා කිසියම් අගයකට වඩා අපි විභව මේ බාහිරින් සපයන වෝල්ටීයතාව වැඩි කරාට පස්සේ ඔන්න දැන් විදුලි ධාරාවක් ගැලීම ආරම්භ වෙනවා. එතකොට P ප්‍රදේශයේ සිට N ප්‍රදේශය දක්වා සන්ධිය තුලින් විදුලි ධාරාවක් ගැලීම ආරම්භ වෙනවා. එහෙමනම් දුවේ පුතේ අපිට පැහැදිලි වෙනවා මෙන්න මේ අවස්ථාවේදී සන්ධිය තුලින් විදුලි ධාරාවක් ගලනවා. මේ අවස්ථාව අපි හඳුන්වන්නේ පෙර නැඹුරු කිරීම කියලායි. ද්වේපතේ PN සන්ධියක් පෙරනැඹුරු කරන්න ප්‍රධාන අවශ්‍යතා දෙකක් සම්පූර්ණ කරන්න ඕනි බව අපිට පැහැදිලි වෙනවා. එක අවශ්‍යතාවයක් තමයි P ප්‍රදේශයට ධනාග්‍රයකුත් N ප්‍රදේශයට ඍණාග්‍රයකුත් සම්බන්ධ කරන්න ඕනි. දැන් මෙහෙම අපිට මතක තියාගන්න පුළුවන්. P කියන්නේ පොසිටිව් කියන්නේ ධන. N කියන්නේ නෙගටිව් කියන්නේ ඍණ. එතකොට N පැත්තට ඍණ P පැත්තට ධන. එහෙම සම්බන්ධ කරොත් සන්ධිය තුලින් විදුලි ධාරාවක් ගැලීම ආරම්භ වෙනවා. ඒතර එක අවශ්‍යතාවයක් තමයි P දෙසට බැටරියේ ධනාග්‍රයත් N දෙසට බැටරියේ ඍණාග්‍රයත් සැපෙයි. ඒ වගේම තමයි තවත් අවශ්‍යතාවයක් ඔබ දන්නවා සන්ධිය තුල විභව බාධකයක් තියෙනවා. ඒ විභව බාධකය ඉක්මවා යන වෝල්ටීයතාවක් අපි මේ සන්ධියට ලබා දෙන්න අවශ්‍යයි. එහෙම ලබා දුන්නම අන්න සන්ධිය තුලින් විදුලි ධාරාවක් ගමන් කරනවා. අපි කියනවා පෙරනැඹුරු වෙනවා කියලා. එහෙමනම් P දෙසට ධනාග්‍රයත් N දෙසට ඍණාග්‍රයත් සැපෙයිම සන්ධිය තුල විභව බාධකයේ ඉක්මවා යන වෝල්ටීයතාවක් ලබා දීම කියන ප්‍රධාන අවශ්‍යතා දෙක සම්පූර්ණ වෙන්න ඕනි මේ පෙරනැඹුරු අවස්ථාවට පත්වීම සඳහා. PN සන්ධි භාවිත කරලා නිර්මාණය කළ තින වැදගත් ඉලෙක්ට්‍රොනික උපාංග කීපයක් තියෙනවා. දැන් අපිට මෙහෙම හඳුන්වන්න පුළුවන්. අපි ඒව හඳුන්වන්නේ ඩයෝඩ කියලා. ඩයෝඩ. ඇත්තෙන්ම ඩයෝඩ වර්ග කීපයක්ම තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඩයෝඩ එක අන්තර්ගත වෙලා තියෙන්නේ එක් PN සන්ධියක් පමණයි. එක් PN සන්ධියක් පමණයි. එතකොට ඩයෝඩ වර්ග තියෙනවා. දැන් උදාහරණයක් විදියට ඍජුකාරක ඩයෝඩ කියලා වර්ගයක් තියෙනවා. ඒ වගේම ඔබ දන්න ආලෝක විමෝචක ඩයෝඩ LED කියලා හඳුන්වන්නේ. ඒ වගේ මේ ඩයෝඩ තියෙනවා. තව සෙනර් ඩයෝඩ, ක්‍රිස්ටල් ඩයෝඩ ඔය වගේ විවිධාකාර ඩයෝඩ වර්ග නිර්මාණය කරලා තියෙනවා. මේවායින් විවිධ භාවිතයන් තියෙනවා. දැන් ඔබ මෙම විශේෂ කොටසේදී මේ ඒකකයේදී අපි සාකච්ඡා කරන්නේ ප්‍රධාන වශයෙන් ඩයෝඩ වර්ග දෙකක් පිළිබඳවයි. ඒ ආලෝක විමෝචක ඩයෝඩ සහ ඍජුකාරක ඩයෝඩ පිළිබඳව. දැන් ඔබ දන්නවනේ ආලෝක විමෝචක ඩයෝඩ කියන්නේ LED නේ. LED සාමාන්‍යයෙන් අපි එදිනදා ජීවිතයේදී බහුලව භාවිත කරනවා. ඔබ දන්නවද LED වල භාවිතයේ ඉහළ යන්න ප්‍රධාන හේතු මොනවද කියලා? ප්‍රධානම හේතු කීපයක් තියෙනවා. ඒ තමයි ඔබ දන්නවා LED එකක් කියලා කියන්නේ ආලෝකය නිදහස් කරන ඩයෝඩයක්. සාමාන්‍යයෙන් මේ LED එක පෙරනැඹුරු වෝල්ටීතාව ඉහළගයක් ගත්තත් පෙරනැඹුරු වුණාට පස්සේ මේ තුලින් ගලන ධාරාව ඉතාම අඩු ධාරාවක්. ඉතින් මේ අඩු ධාරා භාවිතය නිසා අපි සාමාන්‍යයෙන් LED භාවිතය ඉහළ ගිහිලා තියෙනවා. මොකද LED භාවිතයේදී වැය වෙන විදුලි ධාරාව ඉතාම අඩුයි. එතකොට තව දෙයක් තමයි මේ LED මිල අඩුයි. LED සාමාන්‍යයෙන් මිල අඩුයි. ඒ වගේම තමයි කාලයක් භාවිත කරන්න පුළුවන්. ආයු කාලය වැඩි. භාවිතය පහසුයි. ඔය වගේ කරුණු නිසා LED භාවිතය ඉහළ ගිහිල්ලා තියෙනවා. ඍජුකාරක ඩයෝඩයක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් අපි භාවිත කරන මේ උපකරණ විවිධ උපකරණ වල ඔය දැන් අපේ නිවසර ලැබෙන ප්‍රත්‍යාවර්ත ධාරාව තියෙනවනේ. ඒ නිවසර ලැබෙන ප්‍රත්‍යාවර්ත ධාරාව සරල ධාරාවක් බවට පත් කළා භාවිත කරන්න අපි මේ ඍජුකාරක ඩයෝඩ භාවිත කරනවා. අපි බලමු දැන් ඔබට එකපාරම මේ පිළිබඳව අවබෝධයක් නැතුව ඇති. මොකක්ද මේ සරල ධාරාව කියන්නේ? මොකක්ද මේ ප්‍රත්‍යාවර්තක ධාරාව කියන්නේ? දුවේ පුතේ, අපේ නිවසර ලැබෙන සාමාන්‍ය විදුලි ධාරාව ඩයිනමෝවකින් නිපදවන විදුලි ධාරාවක්නේ. විදුලි බලාගාරවල ඩයිනමෝවකින් තමයි නිපදවන්නේ. එතකොට මේ විදුලි ධාරාව අපි හඳුන්වන්නේ ප්‍රත්‍යාවර්තක විදුලි ධාරාව හැටියට. එහෙම කියන්න හේතුව තමයි ප්‍රත්‍යාවර්තක විදුලි ධාරාවේ දිශාව සෑම විටම ප්‍රතිවිරුද්ධ වෙනවා. ප්‍රතිවිරුද්ධ වෙන විදුලි ධාරාවක් තමයි ප්‍රත්‍යාවර්තක ධාරාව හැටියට හඳුන්වන්නේ. සරල ධාරාව හැටියට හඳුන්වන්නේ එසේ දිශාව වෙනස් නොවන එකම දිශාවකට ගලන විදුලි ධාරාවක්. දැන් වියලි කෝෂයකින් ලැබෙන්නේ සරල ධාරාවක්. වියලි කෝෂයකින් ලැබෙන්නේ සරල ධාරාවක්. දෙහි කෝෂයකින් ලැබෙන්නේ සරල ධාරාවක්. ඒ වගේම සූර්ය පැනලයකින් ලැබෙන්නේත් සරල ධාරාවක්. නමුත් ඩයිනමෝවකින් ලැබෙන්නේ නම් ප්‍රත්‍යාවර්තක ධාරාවක්. අපි මේ ප්‍රත්‍යාවර්තක ධාරා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කරනවා ඉදිරි පාඩමකදී. මේ ප්‍රත්‍යාවර්තක ධාරා පිළිබඳ සාකච්ඡා කරනකොට සාමාන්‍යයෙන් මේ ප්‍රත්‍යාවර්තක ධාරා භාවිතය පහසුයි. නමුත් බොහෝ ඉලෙක්ට්‍රොනික උපාංග, නිවසේ තියෙන බොහෝ ඉලෙක්ට්‍රොනික උපාංග ක්‍රියා කරන්නේ නම් සරල ධාරාවෙන්. මේ සරල ධාරාව යොදා ගන්න ප්‍රධාන හේතු කීපයකුත් තියෙනවා. අපි ඒ පිළිබඳව සොයා බලන්න ඔබට අවස්ථාව දෙනවා. ඔබ ඒ පිළිබඳව සොයා බලන්න ඇයි මේ ප්‍රත්‍යාවර්තක ධාරාවට වඩා සරල ධාරාව ඉලෙක්ට්‍රොනික උපාංග තුල භාවිත වෙන්නේ කියලා. දැන් මම මුලින්ම කියන්නේ ප්‍රත්‍යාවර්තක ධාරා භාවිතයේ පහසු වෙන්නේ පහසුයි කියලා. ඒතර ඔබට ඒ පිළිබඳව තොරතුරු සොයලා බලන්න පුළුවන්. ඇයි මේ ප්‍රත්‍යාවර්තක ධාරා භාවිතයේ පහසු වෙන්නේ සරල ධාරාවට වඩා? ඔබ ඒ කරුණු පිළිබඳව සොයා බලන්න. දැන් නිවසේ භාවිත කරන බොහෝ උපකරණවල සරල ධාරාව භාවිත වෙන නිසා අපිට නිවසෙන් එන ප්‍රත්‍යාවර්තක ධාරාව සරල ධාරාව බවට පරිවර්තනය කළ යුතුයි. ප්‍රත්‍යාවර්තක ධාරාවක් සරල ධාරාවක් බවට පත් කිරීමේ ක්‍රියාවලිය අපි හඳුන්වන්නේ ඍජුකරණය කියලා. ඍජුකරණය. ඇත්තෙම දුවේ පුතේ, මේ ඍජුකරණය කියලා කියන්නේ ඉතාම සරල ක්‍රියාවලියක්. සරල ඉලෙක්ට්‍රොනික පරිපථයකින් අපිට ප්‍රත්‍යාවර්තක ධාරාව සරල ධාරාව බවට පරිවර්තනය කරන්න පුළුවන්. දැන් ඔබට පෙළ පොතේ අඳුනගන්න පුළුවන් ප්‍රත්‍යාවර්තක ධාරාව කියලා කියන්නේ අපි ප්‍රස්ථාරගත කරොත් එහෙම සයිනාකාර වක්‍රයක් තමයි එන්නේ. නේද? තරංගයක් වගේ ස්වභාවයක්. නමුත් සරල ධාරාව එහෙම නෙමෙයි. සරල රේඛාවකට ආසන්න ප්‍රස්ථාරයක් තමයි එතනදී අපිට දකින්න ලැබෙන්නේ. දුවේ පුතේ, ප්‍රධාන වශයෙන්ම මේ ප්‍රත්‍යාවර්තක ධාරා සරල ධාරා බවට පරිවර්තනය කරන්න, එහෙමත් නැත්නම් මේ ඍජුකරණය කියන ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන්ම දායක කරගන්නේ ඩයෝඩ. අපි හඳුන්වන්නේ ඍජුකාරක ඩයෝඩ කියලා. ඉතින් මේ ඍජුකාරක ඩයෝඩ තමයි ඍජුකරණය සඳහා බොහෝ විට යොදාගන්නේ. දැන් ඔය ප්‍රධාන වශයෙන් අපිට එන ප්‍රත්‍යාවර්තක ධාරාවට තනි ඩයෝඩයක් යෙදුවොත් එහෙම, ඔබ දන්නවා ඩයෝඩයකින් විදුලිය ගමන් කරන්නේ එක් දිශාවකට පමණයි. නේද? පසු නැඹුරු අවස්ථාවේදී විදුලිය ගමන් කරන්නේ නැහැ. පෙර නැඹුරු අවස්ථාවේදී විදුලිය ගමන් කරනවා. ඒ කියන්නේ එක් දිශාවකට පමණයි විදුලිය ගමන් කරන්නේ. එතකොට ප්‍රත්‍යාවර්තක ධාරාවේ එක් අර්ධයක් නැති වෙලා යනවා මේ එක ඩයෝඩයක් යෙදු විට. තනි ඩයෝඩයකින් ප්‍රත්‍යාවර්තක ධාරාවේ එක අර්ධයක් ඉවත් කරගන්න පුළුවන්. හොඳයි. එවිට ලැබෙන ධාරාවට අපි කියන්නේ අර්ධ තරංග ඍජු කරන ධාරාවක් කියලා. අර්ධ තරංග ඍජු කරන ධාරාවක්. මොකද ප්‍රත්‍යාවර්තක ධාරාවේ අපි හිතමු ඉහළට තියෙන අර්ධය පමණක් ඉතිරි වෙනවා. අර ප්‍රස්ථාරයේ පහළට පවතින අර්ධ ඉවත් වෙලා යනවා. එවිට ලැබෙන ධාරාව අපි හඳුන්වන්නේ අර්ධ තරංග ඍජු කරන ඉලක්ක වූ ධාරාවක් හැටියටයි. ඉතින් මේ ධාරාවේ ඔය ඇතිවන රැලි ප්‍රමාණය කිසියම් ආකාරයකට අඩු කරගන්නත් පුළුවන්. ඒ සඳහා අපිට මේ පරිපථයේ ශ්‍රේණිගතව අපිට පුළුවන් සුමටන ධාරිත්‍රකයක් යොදන්න. සුමටන ධාරිත්‍රකයක්. සුමටන ධාරිත්‍රකයකින් කරන්නේ අර ධාරාවේ විචලනය අඩු කරනවා. ධාරාවේ විචලනය අඩු කරනවා. විචලනය අඩු කළ විට අර ධාරාවේ ඇතිවන රැලි ප්‍රමාණය කිසියම් ආකාරයකට අඩුවීමක් වෙනවා. හොඳයි. දැන් අපි ඉහතින් කතා කරපු අවස්ථාවේ සිදු වුණේ අර්ධ තරංග ඍජුකරණයක්නේ. අපිට පුළුවන් ඩයෝඩ් හතරක් සහිත ඩයෝඩ් සේතුවක් භාවිත කරලා ඔබට පෙළපොතේ මේ රූපසරණ බලා ගන්න පුළුවන්. ඒ වගේම පුවත්පතෙත් තියෙනවා. ඩයෝඩ් හතරක් සහිත ඩයෝඩ් සේතුවක් යොදාගෙන අපිට පුළුවන් මේ ප්‍රත්‍යාවර්තක ධාරාවේ සියලු අර්ධයන් එකම දිශාවකට හරව ගන්න. අපි කියනවා මේකට පූර්ණ තරංග ඍජුකරණය කියලා. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් ඔබ ඔය නිවසේදී අපිට හමු වෙන දුරකථන ආරෝපක උපකරණ තියෙන්නේ. අපි කියන්නේ ෆෝන් චාර්ජර් කියලා. ඒ ෆෝන් චාර්ජර් එකක් අපි සාමාන්‍යයෙන් ගලවලා ඇතුල් පැත්ත බැලුවොත් එහෙම ඉලෙක්ට්‍රොනික පරිපථයේ බැලුවොත් අපිට දකින්න ලැබෙන ප්‍රධාන ඩයෝඩ් හතරක් තියෙනවා. ඍජුකාරක ඩයෝඩ් හතරක්. ඇත්තට මේ ඍජුකාරක ඩයෝඩ් හතර තියෙන්නේ අර එන ප්‍රත්‍යාවර්තක ධාරාව සරල ධාරාව බවට පරිවර්තනය කරන්නයි. එතකොට ලැබෙන ප්‍රස්ථාරයේ ඔබට දකින්න පුළුවන් සියලු අර්ධයන් එකම දිශාවකට හැරිලා තියෙනවා. උඩ පැත්තට හැරිලා තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. ඉතින් මේ ධාරාවේ තියෙන විචලනයේ තරමක් අඩු කරගන්න අපිට මෙතනදිත් සුමටන ධාරිත්‍රකයක් භාවිත කරන්න පුළුවන්. ඇත්තටම ධාරිත්‍රකයකින් කරන්නේ ආරෝපණ එන වෙලාවට ආරෝපණ ගබඩා කරගන්නවා. පරිපථයේ ආරෝපණ නැති වෙලාවට ආරෝපණ නිදහස් කරනවා. එතකොට අර ධාරාව අඩු වේගෙන යන අවස්ථාවේදී ධාරිත්‍රකෙන් ආරෝපණ නිදහස් කරන නිසා ධාරාව අඩු වෙන්න දෙන්නේ නැහැ. කිසියම් ආකාරයකට නියතව පවත්වා ගන්න පුළුවන් තරමක් දුරට. එතකොට ඔබට ලැබෙනවා ගොඩක් දුරට අර රැලි ගතිය අඩු වූ ප්‍රස්ථාරයක්. එතකොට අපි ඒකට කියනවා අන්න සරල ධාරාවකට ආසන්න ධාරාවක් ලැබිලා තියෙනවා. ඉතින් මේ සරල ධාරාවට ගොඩාක් දුරට තව ආසන්න කරගන්න තවත් උපකරණ තියෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔබට ඉදිරියේදී ඉගෙන ගන්න පුළුවන්. හොඳයි ආදරණීය දුවේ පුතේ, එතකොට අපි ඔය කතා කරේ ධාරිත්‍රකයක් වගේම ඩයෝඩ් හතරක් යොදාගෙන අපිට පුළුවන් මේ පූර්ණ වශයෙන් ඍජුකරණයට ලක් කරන්න. අපි මේ හඳුන්වන්නේ පූර්ණ තරංග ඍජුකරණය කියලයි. එතකොට දුවේ පුතේ, අපි දැන් මේ සාකච්ඡා කරගෙන ආවේ අර්ධ සන්නායක PN සන්ධි වගේම ඩයෝඩ පිළිබඳවයි. තවත් ඩයෝඩ වර්ග තියෙනවා. ඒ පිළිබඳවත් ඔබ තොරතුරු හොයා බලන්න. ඩයෝඩ විවිධ ආකාරයෙන් විවිධ මිල ගණන් වලින් අපිට වෙළඳපොළේදී මිල දී ගන්නත් පුළුවන්. ඉතින් ඔබට ඉදිරියේදී ඔබ මේ ඉලෙක්ට්‍රෝන විද්‍යාව පිළිබඳ ආසාවක් තියෙනවා නම් ඒ පිළිබඳ ඉදිරියට ඉගෙන ගන්නවා නම් ඔබට ඒ පරිපථ නිර්මාණය කරනකොට විවිධ ආකාර වූ උපකරණ ඔබට භාවිත කරන්න ලැබේවි. ඉතින් මේ ඊටාම ආකර්ෂණීය දේවල් නිර්මාණය කරන්න පුළුවන් කොටසක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඇත්තටම විද්‍යාව කියන දේ විද්‍යාවේ දියුණුවට විශාල වශයෙන් දායක වෙලා තියෙන විශේෂේත්‍රයක් තමයි මේ ඉලෙක්ට්‍රෝන විද්‍යාව කියලා කියන්නේ. ඇත්තෙම ලෝකය කුඩා වෙන්න. දැන් අපි කියනවා ලෝකේ කුඩා වෙලා කියලා. මොකද තොරතුරු sannivedanaya අතින් අපි සෑහෙන්න ලං වෙලා තියෙන ලෝකේ ඕනෑම තැනක තියෙන තොරතුරක් අපිට ඉක්මනින් ලබා ගන්න පුළුවන්. පරිගණකයේ අපේ අතට ළඟටම ඇවිල්ලා තියෙනවා. නේද? එතකොට මේ වගේ උපකරණ විශාල ප්‍රමාණයක් දැන් ඉස්සර තිබුණ ඒවා වගේ නෙමෙයි දැන් ඒවා කුඩා වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේ සඳහා ප්‍රධාන වශයෙන් මේ ඉලෙක්ට්‍රෝන විද්‍යාව කියන එක දායක වෙලා තියෙන බව නොරහසක්. ඉතින් දුවේ පුතේ අපි මේ පාඩම හා සම්බන්ධව ආපෝ සාරාංශයේ තියෙන කරුණු කීපයක් පිළිබඳව මම ඔබට ප්‍රශ්න කීපයක් යොමු කරන්න කැමතියි. ඉතින් මේ ටික අපිට සටහන් පොතේ ලියාගෙන සටහනක් විදිහට සම්පූර්ණ කරගන්නත් පුළුවන්. හොඳයි. එහෙනම් මෙන්න මේ කරුණු ටික තමයි අපිට ලියාගන්න තියෙන්නේ. හොඳයි. මම පළවෙනි කරුණ අපිට හඳුන්වන්න පුළුවන් මේ විදිහට විද්‍යුත් සන්නායක පරිවාරක සහ අර්ධ සන්නායක හඳුන්වන්න. විද්‍යුත් සන්නායක පරිවාරක සහ අර්ධ සන්නායක හඳුන්වන්න. දෙවැනි ප්‍රශ්නය නිසඟ අර්ධ සන්නායක හා බාහ්‍ය අර්ධ සන්නායක යනු මොනවාද? නිසඟ අර්ධ සන්නායක හා බාහ්‍ය අර්ධ සන්නායක යනු මොනවාද? දැන් එතනදී අපිට නිසඟ අර්ධ සන්නායක කියන්නේ මොකක්ද? ඒ වගේම බාහ්‍ය අර්ධ සන්නායක කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ සටහනක් අපිට ලියා ගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නයේ හැටියට p වර්ගයේ අර්ධ සන්නායකයක් හා n වර්ගයේ අර්ධ සන්නායකයක් අතර වෙනස්කම් දෙකක් ලියන්න. p වර්ගයේ අර්ධ සන්නායකයක් හා n වර්ගයේ අර්ධ සන්නායකයක් අතර වෙනස්කම් දෙකක් ලියන්න. ඒතර අපිට පුළුවන් වගුවක් විදිහට මේ සඳහා පිළිතුර හදාගන්න. ඊළඟට pn සන්ධියක් පෙරනැඹුරු කිරීම හා පසුනැඹුරු කිරීම. පෙරනැඹුරු කිරීම හා පසුනැඹුරු කිරීම සිදුවන්නේ කෙසේද? ඒතර පෙරනැඹුරු කරන්නේ කොහොමද? පසුනැඹුරු කරන්නේ කොහොමද කියන එක අපිට සටහන් කරගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නයේ හැටියට අපිට ගන්න පුළුවන් PN සන්ධියක් පෙරනැඹුරු කිරීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා දෙක කුමක්ද? PN සන්ධියක් පෙරනැඹුරු කිරීම සඳහා සපුරාලිය යුතු අවශ්‍යතා දෙකක් ලියන්න. ඊළඟට PN සන්ධියක් අන්තර්ගත කර නිර්මාණය කර ඇති ඩයෝඩ වර්ග නම් කර PN සන්ධියක් යොදා නිර්මාණය කර ඇති ඩයෝඩ වර්ග නම් කර භාවිත අවස්ථා ලියන්න. භාවිත අවස්ථා ලියන්න. ඊළඟට අපිට ගන්න බලුවන් ඍජුකරණයේ anu කුමක්ද? ඍජුකරණයේ විවිධ අවස්ථා මොනවාද? ඍජුකරණයේ anu කුමක්ද? ඍජුකරණයේ විවිධ අවස්ථා මොනවාද? ආදරණීය දුවේ පුතේ, අපිට අද දවසේදී ලැබිලා තියෙන කාල වේලාව අවසන් වෙන නිසා අපි ඉදිරි දිනයකදී ඉලෙක්ට්‍රෝන විද්‍යාවේ තවත් ඉදිරි කොටස් පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.